ගරු එරංග ගුණසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම අද එක පැත්තකින් මහජන ආරක්ෂාව සම්බන්ධනොත් අනිත් පැත්තෙන් ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ වෑශීෂ්‍ය පිළිබඳ කරුණු දැක්වීමේදී එක පැත්තකින් එනවා. දැන් අද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැන් අද මතක් වෙලා තියෙනවා, පෞගේ කාලේ මේ භූමිය ඇතුලේ ජාතිවාදය පට්ට ගහලා බොරු වපුරලා ඒක පිළිබඳ මුළු සමාජයක්ම මේ අනිත් පැත්තට හැරවුවට පස්සේ දැන් මතක් වෙලා තියෙනවා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනහල්ලා දැන් මේ බොරු කියන එක නතර කරන්න කියලා. ඔව්, අපි එක නතර කරමු, අපි එකට මැදිහත් වෙමු. ඒ වගේම මම කියනවා විපක්ෂෙන් විනාඩි 5 බොරු කියලා යන්න එපා කියලා. විනාඩි 5 එක විපක්ෂයේ හිටපු එක මන්ත්‍රීවරේ, හරිද? දැන් මීට ඉස්සෙල්ලා ඇවිල්ලා කිව්වා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මිලියන 300කින් කොහොමද නිර්මාණය කරන්න කියලා. දැන් මේ මොකද්ද වෙන්නේ මන්ත්‍රීතුමනි? මේ වෙන්නේ පිට කවරේ බලනවා, පිටු බලන්නේ නැහැ. එතකොට මේ මොකද්ද තියෙන්නේ? මේ මම දන්න විදිහට මේ මන්ත්‍රීතුමාට මං හිතන්නේ රිසර්ච් කරන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෝ ඒ රිසර්ච් කරන දෙන්න මේ මන්ත්‍රීතුමාව හැමදාම අමාරුවේ දානවා, එක්කෝ අර රිසර්ච් කරන දෙන්න තොරතුරු මේ මන්ත්‍රීතුමා හරියට කියවන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි, මම මේක සභාගත කරනවා මේ අනුර දිසානායක සහෝදරයා, ඒ වගේම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පුරවැසි අයවැය ඉදිරිපත් කරපු මේ ප්‍රකාශය මොකද්ද මේකේ තියෙන්නේ? මේකේ තියෙන්නේ ශ්‍රී ලාංකීය දිනයක්. මේ ගරු මන්ත්‍රීතුමාට මම මේ කියන්නේ මේක මේ ශ්‍රී ලාංකීය දිනයක් කරන්න යන්නේ. මේකේ මාතෘකාව බැලුවා, උඩ මාතෘකාව කියෙව්වේ නෑ. හැබැයි පටන් ගන්නවා මේකේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. යට තියෙනවා රුපියල් මිලියන 300යි කියලා. ඔන්න මන්ත්‍රීවරයාගේ තරම. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තියෙනවා මාතෘකාව පටන් ගද්දි, යට තියෙනවා මිලියන 300යි. මෙතන ඇවිල්ලා අහනවා මිලියන 300න් කොහමද පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න කියලා. මොනවද? විනාඩි 5 බොරු. මේ අයවැය ඇතුලේ බිලියන 8835ක මුදල් ප්‍රමාණයක් මේ රටේ ජනතාවත් එක්ක කරනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න යන්නේ මිලියන 300න් නෙමෙයි. ඉතින් මේ විනාඩි 5 බොරු කියන මහත්තුරු තමයි මේක ඇතුලේ ඉන්නේ.
ඒ විතරක් නෙමෙයි.
දැන් අද මෙතන මතු කරා එක පැත්තකින් දැන් මතු කරනවා මේ විපක්ෂයේ පිරිස් ඇවිල්ලා මේ දැන් අපි ඔව් දැන් මේ ජාතික ආරක්ෂාව පිළිබඳව, ඒ වගේම විවිධ පාස්කු ප්‍රහාරයන් පිළිබඳව දැන් ඉතාමත් සංවේදීව කරුණු දක්වනවා. දැන් මීට පොඩ්ඩකට ඉස්සෙල්ලා කතා කරපු මේ මන්ත්‍රීවරයාගේ පැත්තෙන්, ඒ මන්ත්‍රීවරයා අපි දැක්කා විශේෂම පාස්කු ප්‍රහාරය පාවිච්චි කළා තමයි, ඒක කරේ තියාගෙන තමයි මේ දෙවැන්ත පාර්ලිමේන්තුවක් මීට පෙර හැදුවේ. හැබැයි වසර දෙකක් තිබුණා. ඒ වසර දෙකක් තිබුණ ඇතුළතදී ඒ පාස්කු ප්‍රහාරයට අදාළ කරන නිවැරදි මැදිහත් වීම ඒ මන්ත්‍රීවරයාත්, ඒ ජනාධිපතිවරයාත්, ඒ අමාත්‍ය මණ්ඩලත් කිසිවක් කරේ නැහැ. ඒ කිසිවක් නොකර ඉදි තමයි දැන් අද ඇවිල්ලා කියන්නේ මේක පිළිබඳ මැදිහත් වීම. අප මොකද්ද කරමින් තියෙන්නේ? අන්න මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පැත්තේ අන්න දැන් ඉදිරිපත් කරලා තියෙනවා ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ නිවැරදි මැදිහත් වීම කරමින් ඒක පියවරෙන් පියවර දැන් හෙලිදරව් කරන්න ඒ අදාළ කරන විමර්ශන කණ්ඩායම මැදිහත් වීම තියෙනවා. ඒක නිසා මේක එක දවසින් එළි වෙන්නේ නැහැ. දැන් බලන්න පුළුවන් ඒ මන්ත්‍රීවරුන්ට ඒ විපක්ෂයේ ඉඳගෙන කියන සංවාදෙද නැ මේ ආණ්ඩු පක්ෂය ඇතුලේ මේ මතු කරන මේ මැදිහත් වීම ඇතුලේදී ඇත්ත පාස්කු ප්‍රහාරයේ තියෙන සටන ඒ පාස්කු ප්‍රහාරයේ කරපු ක්‍රියාවලිය හෙලිදරව් කරන්න පුළුවන් වෙන්නේ මේ ජනතා බලයටද කියන එක එතුමාලට බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතුමාගේ පැත්තෙන් මතු කරා විශේෂයෙන්ම සින්තටික් ඩ්‍රග්ස් පිළිබඳ. ඉතින් චූටි හිනත් යනවා ඒවා කියද්දි. මොකද හේතුව ඔව් අපි දන්නවා, අපේ විමර්ශන කණ්ඩායම් දන්නවා අපේ රටේ පාතාලය සහ මද්‍රව්‍ය කියලා කියන දේ මේ කිනකට සම්බන්ධයි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මේකත් එක්ක දේශපාලනයත් සම්බන්ධයි. ඒක නිසා තමයි ඒ මන්ත්‍රීතුමාගේ තාත්තා පහුගිය කාලේ, හරිද, නාකොටික් එක ගිහිලා මද්‍රව්‍ය අත්පත් කරගත්තට පස්සේ ඇමතිවරයාගේ ගෙදරට හෙලිකොප්ටරෙන් ගිහිලා බැහැලා තමයි ඒක අල්ලන්න එපා කියලා සිග්නල් එක දුන්නේ. එහෙම කරපු තාත්තගේ පුතාලා ඇවිල්ලා අද දැන් ඇවිල්ලා සින්තටික් ඩ්‍රග්ස් ගැන කියවනවා.
බදාගත්තා.
ඊට පස්සේ ඒ ඒ ආණ්ඩුවම හිටපු දෙවනි පුරවැසි අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍යතුමා කුඩු කන්ටේනර් එකක් එළියට යද්දි ඒ කුඩු කන්ටේනර් එක චෙක් කරන්න එපා කියලා චිට්ටකින් දුල්ල දුවා චෙක් කරන්න එපා කියලා. එහෙම කරපු ආණ්ඩුව දැන් අද ඇවිල්ලා දේශනා කරනවා. හැබැයි අපි මොකද්ද කරමින් තියෙන්නේ? මේ පුරවැසි අයවැය ඇතුළෙත් මේ ජනතාවාදී ආණ්ඩුව ඇතුළෙත් අප මොකද්ද කරමින් තියෙන්නේ? ලංකාවේ ගරු මන්ත්‍රීතුමනි පළවෙනි වතාවට මත්ද්‍රව්‍යත් ඒ වගේම පාතාලයත් අදාළ කරන කියන දේශපාලන හිස දැන් ගලවලා තියෙනවා. මේ නිසා මේ ක්‍රියාවලියන් කිසිවකට දැන් දේශපාලනයක් මැදිහත් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපේ පොලිසිය, ඒ වගේම ආරක්ෂක හමුදාව, ඒ වගේම බුද්ධ්‍යංශයන් මැදිහත් වෙලා, දක්ෂ විමර්ශන කණ්ඩායම් මැදිහත් වෙලා වේගයෙන් මේ තොරතුරු හොයාගනිමින් මේක निराකරණය කර ගැනීමට මැදිහත් වෙන්නේ. ඒක නිසා අපයට මැදිහත් වෙමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම විශේෂයෙන්ම මේක ඇතුලේ ඒ වගේම දැන් පෞගිය දවස් ටිකේ මට මතකයි විපක්ෂයේ මන්ත්‍රීවරු මැරෙන්න හැදුව කන්ටේනර් වගේක් එළියට ගියා කියලා. ඒ මද්ද්‍රව්‍යයක් තිබුණා කිව්වා. කොහොද දැන් ඒවා? මගේ විනාඩි 5ේ බොරු. හරිද? ওই ඩිසල කන්ටේනර් වගේක් එළියට ගියා කියලා කිව්වා. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යංශයටතේ අයිතිකක් තමයි විශේෂයෙන්ම પાස්පෝර්ට් කියලා තියෙන ප්‍රශ්නේ. ඒක නිසා මොකද්ද වුනේ? ඔව් අපි දන්නවා. ඒක පෙරපැරති ආණ්ඩුව ඇතුලේ වෙච්ච සිදුවීම් ප්‍රමාණයක්. ඒකේ අඛණ්ඩතාවයේ බිඳවැටීමක් තිබුණා. හැබැයි ඔව් අපි දන්නවා දැන් අපි ආණ්ඩුව අරන් තියෙන එකට විසඳන්න. හැබැයි අපි මොකද කරේ? අදාළ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, ඒ කාර්ය මණ්ඩලය වෙහෙසිලා මැදිහත් වෙලා අන්න පුළුවන් වුණා. ඒක දැන් මේ තිබුණු තත්ත්වයට වෙනස් කළා. මුලින් මම දන්න විදිහට 1200කට නැත්නම් 2500කට වඩා වැඩි ප්‍රමාණයක් තමයි પાස්පෝර්ට් දෙන්න පුළුවන් උනේ. දැන් දවසකට පැය 24 පුරා ඇරලා 4000කට වඩා වැඩි ප්‍රමාණයක් પાස්පෝර්ට් දෙන්න පටන් අරගෙන තියෙනවා. එහෙම තමයි ප්‍රශ්න විසඳන්නේ. ඒ නිසා ඒවා අර අපි කිව්වා වගේ පර්ණ කට්ටියට බැන බැන පර්ණ කට්ටියට දේශනා දෙදී එහෙම ඉන්නේ නැහැ. දැන් මේකෙන් බොක්කෙන් මැදිහත් වෙලා නිලධාරින් එක්ක සාකච්ඡා කරලා ඇමතුරු නියෝජ්‍ය ඇමතුරු ඒ කාර්ය මණ්ඩලේ මැදිහත් වෙලා විසඳනවා. ඒක තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්න විපක්ෂයට කියන්නේ නැහැ. ඒ නිසා අපේ වගකීම තමයි විපක්ෂේ මොනවා කරත් අවුරුදු 76ක් ඇතුළේ දේශපාලනය කෙසේ තිබුණත් අපේ වගකීම තමයි පියවරෙන් පියවර මේ ප්‍රශ්න විසඳීම. ඒ නිසා ඒකට අපි මැදිහත් වෙමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම විශේෂයෙන්ම මේ පිළිබඳ අවධානය කරන්න කැමති ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළේ තියෙන විශේෂයෙන්ම ආපදා කළමනාකරණය කියන විෂය සම්බන්ධයෙන්. ඔබ දන්නවා අපේ රටේ සාමාන්‍යයෙන් අපේ රටේ ආපදා කළමනාකරණය කියලා කියන බහුතරයක් උනාට පස්සේ මම ඒක ආරක්ෂක අංශ හෝ ඔවුන්ට චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි ඒව හැමදාම යොමු වෙලා තිබුණේ මොකක් හරි උනාට පස්සේ අර ඒ සිදුවීමට මැදිහත් වෙන්න. ඒ නිසා ගං අතුරු ආවට පස්සේ, වැහි වතුරු ආවට පස්සේ, නාය ගියාට පස්සේ ඒ සිදුවීමට නිශ්චිත මොහොතට තමයි වැඩිපුර අවධානය වෙන්නේ. හැබැයි ආපදා කළමනාකරණය කියන්නේ ඒක නෙමෙයි. ආපදා කළමනාකරණය කියන්නේ අපි නොදන්න, විශේෂම අපේ වගේ රටක් පහුගිය කාලේ අධ්‍යයනය නොකරගත්ත දුණු සුනාමි වගේ තත්යකට මේක කරන්න බැරි වෙයි කරු මන්ත්‍රීතුමනේ. හැබැයි අපි දන්නවා අපේ රටේ වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ වැසි ජලයෙන්. ඒ වගේම ගං අතුරෙන්, ඒ වගේම නාය යෑමෙන්. එතකොට මේවා පිළිබඳ අපට දැන් තියෙන්න ඕනේ යම් විමර්ශනාත්මක මැදිහත් වීමක්, යම් තාක්ෂණික මැදිහත් වීමක්. හැබැයි ඒක නෙමෙයි අපිට තියෙන. ඒ නිසා ආපදා කළමනාකරණයේ පළවෙනි අංශය තමයි ආපදාවට පෙර ඒ කළමනාකරණයට මැදිහත් වීම. අන්න දැන් ඒ අදාළ අමාත්‍යංශ ඒ පිළිබඳ විශේෂ මැදිහත් වීමක් තියෙනවා. දෙවැනි එක තමයි ආපදාවක් වුණාට පස්සේ අපේ රටක් විදිහට අපිට අයිති වෙන්නේ මිනිස්සු විතරක් නෙමෙයි, අපේ රටේ සබහදාම, අපේ රටේ සතුන්, ඒ සියලු දෙනාම බේරා ගැනීම වෙනුවෙන් තමයි අපේ වැඩපිළිවෙල මැදිහත් වෙන්න ඕන කම තියෙනවා. අප ඒ වෙනුවෙන් දැන් ආරක්ෂක අමාත්‍යංශයේ ඒ පිළිබඳ මැදිහත් වීමක් තියෙනවා. තුන්වෙනි කරුණ මොකද්ද? තුන්වෙනි එක තමයි ආපදාව කළමනාකරණය කිරීම. හතරවෙනි එක තමයි ඒ ආපදාව නැවත ඇති නොවන තත්ත්වයට, නැවත ඇති නොවන තත්ත්වයට එය කළමනාකරණය කරන්න ඕනේ කම කියලා. එහෙම නැතුව ගං අතුර වුණාට පස්සේ කෑම ටිකක් බෙදෙන එක හරි, ගෙදර ඉන්න මිනිස්සුන්ට වෙන කොහෙර දානක ඉතරක් නෙමෙයි ආපදා කළමනාකරණය කියන්නේ. අන්න දැන් මේ ඒ දේශපාලන මැදිහත් වීම ඇතුලේ දැන් සූදානම් වෙනවා මේ ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂයෙන්ම ඒ ආපදා කළමනාකරණය කියන විෂය නැවත ප්‍රතිසංවිධානය කරලා ඒක කොහොමද නව තාක්ෂණය ඇතුලේ, නව දැනුම ඇතුලේ මේක මේ රටේ ඉන්න මිනිසුන් මේ ආපදාවෙන් මුදවා ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න කල්පනා කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2024 සංඛ්‍යාලේඛන ගත්තාමත් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 2024
දෙදාස් විසිට ජනවාරිදන් නොයම්බර් දක්කා ගත්තොත්තේම පවුල් ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි හාර ලක්ෂ දාසේ දස් දෙසිය පනස් හතක් පීඩාවට පත්වෙලා තියෙනවා. පුද්ගලයන් ගත්තොත්තේම ලක්ෂ දා හතරකට වඩා වැඩි ප්‍රමාණයක් මේකින් පීඩාවට පත්වෙලා තියෙනවා. නිවාස ප්‍රමාණය ගත්තොත්තේම පූර්ණ අලාභායන ප්‍රමාණය ගත්තොත්තේම පන්සිය හතලිස් තුනක් බවට පත්වෙලා තියෙනවා. මරණ ගත්තොත්තේම එකසිය විසි හතක් පිමින් තියෙනවා. ඒක නිසා මේ ආපදා කළමනාකරණය කියලා කියන දැවන්ත විෂයක්. ඒක නිසා අපට පුළුවන්කම ලැබිලා තියෙනවා විශේෂයෙන්ම මේ තත්ත්වය තේරුම් අරගෙන විශේෂයෙන්ම මේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලේ පහුගිය ආණ්ඩුව ඇතුලේ ආපදා කළමනාකරණය සඳහා රුපියල් මිලියන 2430ක් තමයි මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබුණේ. නමුත් මේ ආපදා කළමනාකරණය කරන්න ඕන කිම නිසා ඒ වගේම මේ විෂයපතයන් වෙනස් කරන්න ඕන කිම නිසා
නැවත
මේ අධ්‍යයනය කරගත යුතු නිසා මේ වඩා කළමනාකරණ ගැනීම වෙනුවෙන් මෙවර ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලේ තියෙන වැයශීෂය ඇතුලේ රුපියල් මිලියන 8950කට වඩා වැඩි ප්‍රමාණයක් මූල්‍යමය වශයෙන් මුදල් වෙන් කරලා තියෙනවා මේ ආපදාව කළමනාකරණය කර ගැනීම වෙනුවෙන්. ඒ විතරක් නෙමෙයි, අප දන්නවා අපේ රටේ විශේෂයෙන්ම පහුගිය කාලේ ක්‍රියාවලිය ඇතුලේ විශේෂම ආපදා කමිටු කියලා එකක් හදලා තිබුණා. ඒ ආපදා කමිටුව විශේෂයෙන්ම අප දන්නවා විශේෂයෙන්ම වැහි වතුර, ගම් වතුර, ඒ වගේම සුලිසුලන් තත්ත්වයන්, ඒ වගේම ගත්තොත් නායයන් වගේ තත්ත්වයන් ඇතුලේදී විශේෂයෙන්ම මේක එකපාර වෙනස් කරන්න බෑ. මොකද අපි දන්නවා ගම් වතුර දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එම කොළඹ දිස්ත්‍රික්කයට අප්‍රේල් අන්තිම මැයි වෙද්දී ආයෙ නැවත වර්ෂාපතන එනවා. ඒක නිසා ඒක ඇතුලේ වැහි වතුරෙන්, ඒ වගේම ගම් වතුරෙන් ආයෙ නැවත පීඩාවට පත් වෙනවා. මේක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ නිසා මේක එක රැයෙන්, එක පැය 24න් අවුරුද්දෙන් මේක වෙනස් කරන්න බෑ. හැබැයි දැන් අප මැදිහත් වෙමින් තියෙනවා විශේෂම අග්‍රාමාත්‍යමේගේ මැදිහත් වීමෙන්, ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්, ඒ වගේම ඉන්න අනිකුත් තියෙන කණ්ඩායම් එකතු කරලා විශේෂයෙන්ම මෙන්න මේ ආපදා වෙන ප්‍රධාන දිස්ත්‍රික්ක විශේෂම වැහි වතුර, ගම් වතුර පදනම් කරගත වෙන ප්‍රධාන දිස්ත්‍රික්ක ටික ඒ ආපදා කළමනාකරණය වෙච්ච විශේෂ වැඩපිළිවෙලකට මේ ආණ්ඩුව අවධානය ලක් කරලා තියෙනවා. ඒ වෙනුවෙන්ම දැන් අප කල්පනා කරමින් තියෙනවා විශේෂම ගම් ඇතුලේ තියෙන ආපදා කමිටු නැවත ප්‍රතිසංවිධානය කරන්න ඕන කියලා. මොකද ගරු මන්ත්‍රීතුමනි මේ ආපදා කමිටු කියලා කියන්නේ පහුගිය කාලේ තිබුණේව ගත්තොත් අපි ග්‍රාම සේවක මහත්තයා නැත්තම් ඒ ඉන්න තව කීප දෙනෙක්ගේ විෂයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ආපදාවක් කළමනාකරණ රජයට විතරක් බෑ. ආපදාවක් මැදිහත් කර ගැනීම සමා රජය මැදිහත් වෙනවා, රජය ආයතන මැදිහත් වෙනවා, ඒ වගේම ප්‍රජාව එක නිශ්චිත මැදිහත් වීමට මැදිහත් වීම කරගන්න ඕනකම තියෙනවා. ඒ ස්වේච්ඡා සංවිධානයට නිශ්චිත මඟ පෙන්වීම කරන්න ඕනකම තියෙනවා. ඒක නිසා මේ වර්තමාන රජය දැන් අප සූදානම් වෙනවා විශේෂම ආපදා කමිටු නැවත ප්‍රතිසංවිධානය කරන මැදිහත් වීම කර ගැනීම සඳහා. ඉතින් ඒක නිසා විශේෂම ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම මහජන ආරක්ෂාවත් ඇතුලේ අප ඉතාමත් පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් මහජන ආරක්ෂාව මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙමින් එය නැවත නැවතත් සාර්ථක කරන්න මැදිහත් වෙනවා කියන පණිවිඩය දෙමින් මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.